පොඩි කයියක් ගහන ඕන කියලා හිතුණා. අද කයිය සුශාන්ත් සිං රාජ්පුත් ගැන. සුශාන්ත් සිං රාජ්පුත්ට සිද්ධ වෙච්ච දේ සම්බන්ධයෙන් ඇයි කාලයක් කියලා කතා කරන්න කියලා හිතනවා ඇති. ඒ මොහොතේදී ගැන කතා කරා නම් ඉවරයිනේ එහෙම එහෙමම කියලා. ඒ මොහොතේදී කතා කරන්න අවශ්‍ය දේ මම ලිඛිතව දාලා තියෙනවා මගේ Facebook page එකේ, ශනාල් ගුණසේකර Facebook page එකේ. ඒක සමහර කට්ටිය කොපි කරලත් දාලා තිබුණා. කොපි කරලා ගත්ත කට්ටිය නම දාන්නේ නැහැ. හරි පුදුමයි. කොපි කරලා ගන්න මං ලියන දේවල් කොපි කරලා ගන්නකොට මම ලියපු අකුරු 10 ගණක් කොපි කරගන්න පුළුවන්. නමුත් අර අගින් මම දාන මගේ නම දාන එක විතරක් කොපි වෙන්නේ නැහැ. ඒක උපුටා ගැනීම කියන තැනට මාරු වෙනවා. එහෙමත් නැත්නම් නම කියන එක අයින් වෙනවා. මම දන්නේ නැහැ ඇයි එහෙම කරන්නේ කියලා. ඕනනම් page එක mention කරන්න පුළුවන්. නැත්නම් නම එහෙම mention නොකර තියන්නත් පුළුවන්. ඒත් එහෙම habit එකක් තියෙනවා නම අයින් කරනවා අනිත් මුළු article එකම කොපි කරලා නම දාන්නේ නැහැ. එහෙම ලංකාවේ මිනිසුන්ගේ වගේ හරි අප්සෙට් පුරුදු තියෙනවා. ඉතින් අපි ලෝකයක් අල්ලන්න යන කලින් මම හිතන්නේ අපේ ඇතුළාන්තයේ තියෙන ගතිගුණ ටික හදාගෙන හිටියනම් ගොඩක් හොඳයි. මොකද මගේ මිත්‍ර මාධ්‍යවේදී කියන ප්‍රියන්ත කොඩිප්පිල කියලා එයා ඒකට කේන්ති ගිහිල්ලා එක දවසක් දාලා තිබ්බා. "ඔව් උඹලට උපුට ගන්න තමයි අපි වරු ගන්න මහන්සි වෙලා ලියන්නේ" කියලා. මම ඒ තරම්ම හාෂ් තැනකට යන්නේ නැහැ. ඕන කෙනෙක් ඔය ඉතින් උපුට ගන්නව නම් ප්‍රශ්නයක් නැහැ. උපුට ගන්න. මොකද අර තමන්ගේ පෝස්ට් එකකට ලයික් වැඩි වෙනවා බලද්දී අපේ හිත ඇතුලේ බොහොම ආසාවක් එනවනේ. "ඔව් මගේ එක මෙච්චර ෂෙයා වෙනවා, මෙච්චර ලයික්ස් වෙනවා" කියලා. ඒක ඕන කෙනෙක්ගේ හිතට ආසාවක් එනවා. ඒ විදිහේ පෝස්ට් එක උපුටාගෙන අපෝ ෂෙයා කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. තමන්ගේ රීච් එක වැඩි කරගන්න වෙන්න පුළුවන්. මම නිතරම කියන්නේ මම මොකක් හරි දෙයක් තියනවා නම් ඔරිජිනල් පෝස්ට් එක මගේ හරි මම ලියන එකක් හරි වෙන කවුරු ලියන එකක් හරි කමන්නේ. ඔරිජිනල් පෝස්ට් එක ෂෙයා කරන්න පුළුවන් නම් ඒ වගේ එහෙම අර කොපි කරගෙන ඉවරලා තමන්ගේ පෝස්ට් එකක් විතර අලුතෙන් දානවා නම් ප්ලීස් නම සඳහන් කරන්න. නැත්තම් ඒ ගත්ත එක්කෙනාගේ account එක mention කරන්න, page එක mention කරන්න. එතකොට ඒක හොඳයි. මගේ වරම් මම කියන්නේ එහෙමයි, උපුට ගන්න කමන්නේ. හැබැයි mention කරන්න. පුළුවන් තරම් share කරන්න. share කරන්න බෑ වගේ හිතනවා නම් නිකන් තව වැඩිපුර likes ටිකක් ගන්න ඕන වගේ නිකන් එහෙම ආදාසක් කරනවා නම් කමක් නෑ, උපුට ගන්න. Please නම දාන්න, නම විතරක් අයින් කරන්න එපා, article එක copy කරලා. හරි. සුජාන්ත් ගැන මට හිතිච්ච දේවල් ටිකක් මම article දෙකකින් ලිව්වා. ඉස්සෙල්ලම සුශාන්ත්ගේ ජීවිත කතාව ගැන මම ලිව්වා. ඊට පස්සේ සුශාන්ත් සම්බන්ධයෙන් ඇතිවෙච්ච conspiracy ගැන, ඒ ගැන මම කතා කරා. ඒක ගැන සමහර කට්ටිය මට කතා බහ කරද්දී තේරුනේ සමහරු දන්නේ නැහැ වගේ ගතියක් දැනෙන ගත්තා. ඒක නිසා මට හිතුණා මේක කයියක් විදිහට දාලා තියන්න. ඒකත් එක්ක මට හිතෙන දේවල් ටිකකුත් එකතු කරලා තියන්න. මේ වෙනකොට මිනිස්සු කතා වෙන දේවල් ටිකත් එක්ක මම හිතන දේවල් ටිකත් එකතු කරලා මෙතන මේක පොඩ්කාස්ට් එකක් විදිහට දාලා තියන්න. මොකද මේක ඇත්තරම තාමත් මේ රෙකෝඩ් කරන මොහොතේදී විසඳලා තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. සුශාන්ත්ගේ මරණය තාමත් අභිරහසක්. මං සුශාන්ත්ගේ ආටිකල් එක ලියනකොට, ඉස්සෙල්ලම ලියනකොට ඒකට මම දැම්මා සුශාන්ත් ගත්තේ ජීවිතේ මිනිස්සුන්ට ගන්න පුළුවන් මෝඩම තීරණයක් කියලා. ඊට පස්සේ ඒකට ගොඩක් කට්ටිය බැනලා තිබ්බා. ඇයි එහෙම කියන්නේ? සුයිසයිඩ් කියන ප්‍රශ්නේ තමුන්ගේ නොවන තාක් පිළිතුරු දාර්ශනිකයි කියන අර කොහොමද කියන කතාව දාලා තියෙනවා. ප්‍රශ්නේ තමුන්ගේ නොවන තාක් පිළිතුරු දාර්ශනිකයි කියලා කියන කතන්දරේ තියෙන සත්‍ය අසත්‍යතාවය සහ ඒක අපි කොහොමද ගලපගන්නේ කියන එක මම කලින් මගේ කයිය පොඩ්කාස්ට් එකේ එපිසෝඩ් එක කියලා තියෙනවා. මුලටම ගියොත් එහෙම ඒ එපිසෝඩ් එක අහගන්න පුළුවන්. ඒ ගැන මම කියන්නේ නැහැ. ඒක ඒ එපිසෝඩ් එක අහන්න පුළුවන් නිසා මම අතන්ට ඒ වගේ යෙදුමක් දැම්මේ ඇයි කියන එක ගැන ගොඩක් කට්ටිය ප්‍රශ්න කරා. ඩිප්‍රෙස් වෙන මනුස්සයාට එක මොහොතක් කියනවා තමන්ව මරාගෙන තමන් මරන්න, එහෙම තමන්ට තමන්ගේ සියදිවි හානි කරගන්න හිතන වගේ නොහිතන මොහොතක එක ෂණයකින් යන ඉන්ස්ටන්ට් තින්කින් එකක් එනවා. එතනදී ඒ දේ කරගන්න එක තමයි මං වෙන්නේ එහෙම කියලා. ඒක මෝඩයි කියලා කියන්න එපයි කියලා. මම ඇත්තට මේ මෝඩයි කියන යෙදුම දැම්මේ හේතුව මේ වගේ ප්‍රසිද්ධ චරිතයක්, ජනප්‍රිය චරිතයක් මේ විදිහට සුයිසයිඩ් කරගත්තාම සිද්ධ වෙන්නේ මේක මිනිස්සු අයිඩලයිස් කරගන්න පෙළඹෙනවා. මිනිස්සු හිතනවා ඔව් එතකොට මං ගැනත් ගුණගී ගායනා කරයි, මං ගැනත් කවිලියයි, මං ගැන නිසදස්ලියයි, මං ගැන දිග හැලිලියයි, මං වෙනුවෙන් අඬයි, මං ගැන නිවුස්යයි කියලා ඒ වගේ තැනක. එතකොටවත් මිනිස්සුන්ට මට රිද්දන්න පුළුවන් වගේ මෙන්ටැලිටි එකකට මිනිස්සු යනවා. එහෙම වුණාම වෙන්නේ අනවශ්‍ය කරදර, අනවශ්‍ය ප්‍රමෝෂන් එකක්, අනවශ්‍ය ඉඩහසරක් ලැබෙනවා මේ වැඩේ වෙනුවෙන්, සුයිසයිඩ් කරගෙන වෙනුවෙන්. ඒක කඩන්නයි මං එහෙම කළේ. නමුත් ඒක එහෙම කරේ අර මිනිස්සුක නිග්ලෙක්ට් කරන්න නෙවෙයි, එහෙම සුයිසයිඩ් කරගන්න හිතන මිනිස්සුක කොන් කරන්නවත් නෙවෙයි. නමුත් ජීවිතේ අපිට ලැබෙන්නේ මෙච්චරයිනේ. පස්සේ ඉපදීමක් තියෙන්න පුළුවන්. නමුත් අපි මේක එක ඉපදෙන එක අපි කොහේ ඉපදෙයි කියලා අපි දන්නේ නැහැනේ. මම බෞද්ධ නිසා මම ඒක විශ්වාස කරනවා නැවත ඉපදීමක් තියෙනවා කියන එක පුනරුත්පත්ති කියන දේවල් විශ්වාස කරනවා. අපි කොහොමද දන්නේ අපි ඊළඟාත්මේ කොහේ ඉපදෙයිද කියලා? අපි දන්නේ අපි මදුරුවෙක් වෙලා ඉපදෙයිද කියලා? පොළොවේ ඉන්න පණුවෙක් වෙලා ඉපදෙයිද කියලා? දවස් 4ක් 5ක් කුණු එකක් පල් කරන් තියනකො මේ මොකද වෙන්නේ බලන්න. පණුවෝ කීයක් ඉන්නවද? පණුවෝ 10000 ගණක් ඉන්නවා. අපි කොහොමද දන්නේ පණුවෙක් වෙලා ඉපදෙයිද කියලා? මේ කොළඹ කාකෝ කී දෙනෙක් ඉන්නවද? මේ කොළඹ බල්ලෝ කී දෙනෙක් ඉන්නවද? අපි කොහොමද දන්නේ ඊළඟාත්මේ අපි බල්ලෙක් වෙලා ඉපදෙයිද? ඊළඟාත්මේ කාකෙක් වෙලා ඉපදෙයිද? ඊළඟාත්මේ තල්මහෙක් වෙලා ඉපදෙයිද? ඊළඟාත්මේ ඉබ්බෙක් වෙලා ඉපදෙයිද? අපි කොහොමද දන්නේ? අපි දන්නේ නැහැ. මොකද වෙන්නේ කියලා. මේ ලැබිච්ච මොමන්ට් එක තමයි අපිට තියෙන මොමන්ට් එක. ඒක නිසා මේක නැති කරගන්න එපා. මම මේ වෙනකොට ජීවිතෙන් 3/1 ආසන්න ප්‍රමාණයක් ගත කරලා තියෙන්නේ. එතකොට අපි එහෙම ගත්තොත් මේක අහන ඔබ මේ වෙනකොට ජීවිතේ විවිධාකාර අවධීන් ගත කරලා ඇති. එතකොට මෙච්චර කාලයක් අපි පහු කරගෙන ආවේ සුයිසයිඩ් කරගෙන මෙතනින් ඉවර වෙන්නද? අවුරුදු 13ක් තිස්සේ අපි ඉස්කෝලේ ගිහලා ඉගෙන ගත්තේ සුයිසයිඩ් කරගන්නද? අවුරුදු ගානක් තිස්සේ අපිව දෙමව්පිය පෝෂණය කළේ අපි බෙල්ලවල දාගන්නවා බලාගන්නද? අවුරුදු ගානක් තිස්සේ අපිට මේ සමස්ත රජය විසින් වියදම් කළේ, මේ ආණ්ඩුව වලින් අපිට වියදම් කළේ, මේ රටේ තියෙන සම්පත් අපිට දුන්නේ අපිට අවශ්‍ය වෙලාවට මේ ජීවිතය අයින් කරගන්නද? නෑ, ඒකට නෙවෙයි. මම හිතන්නේ අපි මේ මහ පොළොවට ණයයි. මේ මහ පොළොවෙන් අපි හැමදේම කරගත්තේ. මේ මහ පොළොවේ හැදෙන හැමදේම අපි කාලා බීලා හැදිලා වැඩිලා තමයි උස්මහත් උනේ. අපි මේ පය ගහලන්නේ මේ මහ පොළොවේ. අපිට මේ ඉන්න කාලය ඇතුළත අපිට ඉඩක් දීලා තිනවා සැරිසරන්න කියලා. ඒ වෙනුවෙන් අපි මේ දෙයක් මොකක් කර දෙයක් කරන්න ඕන. මේ ජීවිතේ ෆුල්ෆිල් කරගන්න ඕන. ඒක නිසා මම හිතන්නේ සුයිසයිඩ් කර ගැනීම වෙනුවෙන් මම ඇත්තටම තදින්ම විරුද්ධයි මිනිස්සෙක් කරගන්න එකට. ඒකත් කියලා සුශාන්ති කතන්දරය ගැන කතා කරොත් එහෙම මේ වෙනකොට හැම කෙනෙක්ම සැක කරන්නේ සුශාන්ත් සිං රාජ්පුත්ව මැරුවා කියන එක. ඒක සැකයක්. දන්නේ නැහැ මොකද්ද ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මොකද මිනිස්සෙක් බෙල්ලේ වැලදා ගන්නවා නම් මම මේ බෙල්ලේ වැලදා ගන්න එක ප්‍රමෝට් කරන්නේ නැහැ. ආයෙත් සැරයක් කියනවා, එහෙම කරන්න යන්න එපා. එක ඉතාම මෝඩ වැඩක්. බෙල්ලේ වැලදා ගන්න මිනිස්සුත් මං හිතන්නේ අන්තිම මොහොතේදී හිතනවා මේක ගැලවුණා නම් හොඳයි කියලා, මම මේ කරගත්ත වැඩේ අපරාධ කියලා හිතනවා කියලා මම අහලා තියෙනවා. බෙල්ලේ වැලදා ගත්තාම මෙතන ඉස්සරහින් අපි දාගන්න බෙල්ලට දාගන්න මොකක්ද තද වුණාට පස්සේ උඩින් එල්ලගෙන ඒක අපි දාගන්නේ. එතකොට අපේ බරත් එකතු වුණාට පස්සේ මේ බෙල්ලේ ඒ තද වෙන රේඛාව යන්නේ කන හරහා උඩට. නිකටේ ඉඳලා, නිකටෙන් පල්ලෙහා තිති බෙල්ලේ ඉඳලා කන හරහා උඩට තමයි යන්නේ. මොකද අපි එල්ලිලා ඉන්න හින්දා. මට ඒක මම කියද්දී ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. නමුත් සුශාන්ත්ගේ බෙල්ලේ තියෙන මාක් එක තියෙන හරි කෙලින් බෙල්ල පිටිපස්සට. හරියට නිකන් අර මේ චෝක් නෙක්ලස් එකක් දැම්මා වගේ පිටිපස්සට. බෙල්ල වැලදාගත්ත මිනිස්සෙක්ගේ මාක් එක එහෙම කෙලින්ම පිටිපස්සට එන විදිහක් නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම ඒ තිබිච්ච මාක් එක zoom කරලා සමහර ෆොටෝස් ටිකක් ඉන්ටර්නෙට් එකට ඇවිත් තියෙනවා. ඒ zoom කරපු ෆොටෝස් වල තියෙන්නේ හරියට බල්ලෙක්ට දාන ලීෂ් එකක්, කොල එකක තිබිච්ච මාක් එකක් බෙල්ලේ වැදිලා තියෙනවා කියන තමයි පෙන්වන්නේ. ඒ වගේම අමුතු තැලුම් පාරවල් ටිකක් තියෙනවා සුශාන්තිගේ අත් දෙකේ කකුල් දෙකේ. එකක් තියෙන එකක් හරියට කවුරු හරි අත් දෙකෙන් කකුල් දෙකෙන් එයාව තද කරගෙන හිර කරගෙන හිටියා වගේ අත් දෙකේ කකුල් දෙකේ අසාමාන්‍ය විදිහට තැන් තැන්වල ලේ පිරලා තියෙනවා. එහෙම ප්‍රශ්නක් තියෙනවා. එතකොට සුශාන්ත්ගේ කාමරේ තිබිච්ච එවිඩන්ස් ඔක්කොම අරගෙන යන්නේ ෂොපින් බෑග් එක දාගෙන. කොළපාට ෂොපින් බෑග් එක දාගෙන තමයි ඒ ටික අරගෙන යන්නේ. සාමාන්‍යයෙන් ඕනම ක්‍රයිම් එකක් සිද්ධ වුණාම අපි සජීවීව දැක්කේ නැතත් අපි ඕන තරම් ෆිල්ම්ස් බලලා තියෙනවා, ටීවී සීරීස් බලලා තියෙනවා, එවිඩන්ස් බෑග් කියලා එකක් වෙනම තියෙනවානේ. ඒ එවිඩන්ස් බෑග් වල තමයි හරියට නම් කරලා මොකද්ද කියලා ලේබල් කරලා ඒ ඔක්කොම එවිඩන්ස් එක දාගෙන යන්නේ බොහොම පරිස්සමින්, කිසිම විදිහක ඇඟිලි සලකුණු වෙනස් වෙන්නේ නැති වෙන්න හැම හැම ඒ දේවල් කරගෙන යන්නේ. නිකන් ෂොපින් බෑග් එක විතරක් දාගෙන තමයි සුශාන්ගේ ඔක්කොම ඉතුරු වෙච්ච බරු ටික අරගෙන යන්නේ. ඒක හරි ප්‍රශ්නයක්. එතකොට දැන් කියනවා සුශාන්ත් ඒ මොහොතේදීත්, ඒ කියන්නේ සුශාන්තව හොයාගන්න මොහොතේදී සුශාන්ත පණ තිබුණා, එයා බේරගන්න තිබුණා කියලා. ඒව ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. මොම කතන්දර ගොඩාක් ඇවිල්ලා තියෙනවා. මොකද චිචෝරය වගේ ෆිල්ම් එක රඟපාපු කොල්ලෙක්ට ඇත්තටම සුයිසයිඩ් කරගන්න හිතෙයිද? චිචෝරගේ කතා කරන්නේත් ඒ දේ. ඒ වගේ රෝල් එකකින් කතා කරපු සමාජයට අමතපු කොල්ලෙක්. ඒ වගේම හොඳ උගත් කොල්ලෙක්. අනිත් අය වගේ ඉනෙවෙයි, අනිත් අයට සාපේක්ෂව ඉතාම උගත් කොල්ලෙක්. ෆිසික්ස් ඔලිම්පියාඩ් වලින් ඉන්දියාවෙම වැඩියෙන්ම ලකුණු ගත්. එතකොට ඉංජිනීරින් වලට වැඩිම ලකුණු වරන් සිලෙක්ට් වෙච්ච. ඊට පස්සේ ඉංජිනීරින් පැත්ත ඉගෙන ගත්ත කොල්ලෙක්. බොහොම බුද්ධිමත් කොල්ලෙක්. මේ වගේ තීරණයකට යයිද? ඒක හිතන්න අමාරුයි. ත්‍රී ඉඩියට්ස් ෆිල්ම් එකේ මතක ඇති ප්‍රෙෂර් එක දරාගන්න බැරුව කොල්ලෙක් සුයිසයිඩ් කරගන්නවා බෙල්ලි වල දාගන්නවා. ආලිස් වෙල් සින්දු ඉවරනකොට ඩ්‍රෝන් එකක් හදන්න, ඒකාලේ ඩ්‍රෝන් කියන අපිට හරි මැජික් කාලේ, ඩ්‍රෝන් එකක් හදන්න රැන්චෝ අමෙරිකානුගේ රෝල් එක රැන්චෝ ඩ්‍රෝන් එක හදලා ඉවරලා අර කොල්ලගේ කාමරයට යවලා පෙන්නනකොට කොල්ලා බෙල්ලි වල දාගෙන ඉන්නවා. එතකොට ඒ ෆියුනරල් එක වෙලාවේ කියනවා අපි හරි අවාසනාවන්තයි කියලා අමෙරිකාන් කතා කරනවා ප්‍රින්සිපල් එක බෝමන් ඉරානි එක. අපි අනිත් හැම දෙයකටම මැෂින් හොයාගෙන තියෙනවා, නමුත් අර අපේ හිත ඇතුලේ දේවල් වලට ඒව හරියට මොන්ට කරන මැෂින් එකක් හොයාගෙන නැහැ අපි ඉන්ජිනියර්ස්ලා කියලා. ඇත්තටම හිත ASCII මොනවද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි හොඳට කතා කරලා හිටියට හිත ඇතුලේ ඉන්න දුක අපි දන්නේ නැහැ. ගැටලු තියෙනවා. නමුත් සුශාන්ත් කියලා කියන්නේ ඒ වගේ තැනකට තල්ලු වෙන්න ඕන කොල්ලෙක් නෙවෙයි කියලා මං හිතන්නේ. එයාට ලොකු කැපිලිකිලි ටිකක් ඇවිත් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම කැපිල්ල ඇවිත් තියෙන්නේ ඒකට ප්ලොට් එක දියත් කරපු මනුස්සයා බවට පත් වෙලා තියෙන්නේ දැන් කරන් ජෝහර්. කරන් ජෝහර් මම හිතන්නේ නැහැ තව කාලයක් යනකම් එයාට ඉන්දියාවේ කොහොම වේද කියලා කියන්න අමාරුයි. ඉන්ටර්නැෂනල් නම් මම හිතන්නේ නැහැ කරන් ජෝහර්ට ඉස්සර තිබිච්ච ෆේම් එක ආපහු ලැබෙයි කියලා. ආලියා බාත් එහෙමනම් මම හිතන්නේ වෙන බිස්නස් එකක් කරගත්තා නම් හොඳයි වගේ තත්ත්වකින් ආලියා බාත් නම් මං හිතන්නේ එයාට තවදුරටත් බොලිවුඩ් වල ගමනක් තියෙවි කියලා මට හිතන්න අමාරුයි. මොකද මේ වෙච්ච දේත් එක්ක ආලියා බාත් කී තිබිච්ච ඩ්‍රාමා ක්වීන් ගතිය ලොකුවට ඇවිත් තිබුණා. ඒකත් එක්ක ඒ ඉන්න ඉන්ස්ටග්‍රෑම් එකේ තමන්ගේ අකවුන්ට්ස් ඔක්කොටම කමෙන්ට්ස් ඔෆ් කරන්න සිද්ධ වුණා ඔය කියන චරිත කිහිපයටම. සොනක්ෂි සිංහ තමන්ගේ ට්විටර් අකවුන්ට් එක සදාටම ඩීඇක්ටිවේට් කරලා දැම්ම. මිනිස්සු ඒකට රියැක්ට් කළා තිබා. ඉතින් අපිට ගානක්වත් නැහනේ. ඉතින් අපිට පාන්දයකෝ කියන එක ඉන්දියන් භාෂාවෙන් දාලා තිබා වී ඩෝන්ට් ගිව් අ ෆක් කියලා දාලා, සෝ හූ කෙයාර්ස් කියලා එහෙම දාලා ඒකට රිප්ලයි කරලා තිබුණා. ඒක සොනක්ෂිගෙත් තියෙන අකවුන්ට් එකේ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකේ කමෙන්ට්ස් ලිමිට් කරලා තියෙන්නේ. කරන් ජෝහර්ගෙත් එහෙමයි. කරන් ජෝහර් සුශාන්ත් සිං රාජ්පුත් වෙනුවෙන් දාපු පෝස්ට් එක තාම තියෙනවා. ඒ පෝස්ට් එකේ කමෙන්ට්ස් කියලා බලන්න ලක්ෂ ගාණක් කමෙන්ට්ස් තියෙනවා. මිනිස්සු ඒ දවස් ටිකේදී දාගෙන දාගෙන ආව කමෙන්ට්ස් ඒ හැම කමෙන්ට් එකක්ම පස්සේ මං හිතන්නේ කරන් සෝෂල් මීඩියා ටීම් එකක් දාලා ඩිලීට් කරගෙන ගියා. මට මෑතකදී බලන්න බැරි වුණා. නමුත් කමෙන්ට්ස් ටිකක් තාමත් ඉතුරු ඇති බැනලා තියෙන. සුශාන්ත සිද්ධ වෙලා තිබුණේ කැපිල්ලක්. සුශාන්ත් තනියම ආපු තරුවක්, සෙල්ෆ් මේඩ් ස්ටාර් කෙනෙක්, සෙල්ෆ් මේඩ් ඇක්ටර් කෙනෙක්. එයාගේ නෑදෑයෝ කවුරුත් මෙතන නෑ. ඒක නිසා නෑදෑයෝ හින්දා එන කට්ටියට ලොකුවට චාන්ස් හම්බ වෙද්දී සුශාන්තට චාන්ස් දීලා නැහැ. ඒකට ප්ලොට් එක දියත් කරලා තියෙන්නේ කරන් ජෝහර් කියන එක තමයි කතා වෙන්නේ. මොකද බොහොම කුප්‍රකට රහසක්, ඒ වගේම හැමෝම කතා වෙන එක රහසක් වුණාට ඒක ප්‍රසිද්ධ රහසක්. ඇත්තටම ඒක තමයි කරන් ජෝහර් කියලා කියන්නේ සමලිංගික පුද්ගලයෙක් කියන එක. සමලිංගික වීමේ වැරද්දක් නැහැ. නමුත් කරන් ජෝහරේ සමලිංගිකත්වය යොදා ගන්නවා බොලිවුඩ් වල ළමයින්ට අවස්ථාව ලබා දෙන්න. අලුතෙන් එන කොල්ලන්ට තැනකට එන්න නම් කරන් ජෝහර් එක බුදිය ගන්න ඕන කියන දේ දැන් ඇවිත් තියෙනවා. ඒ දේ එළි වෙලා තියෙනවා. එතකොට මේ වෙනකොට ඇවිත් ඉන්න ගොඩක් කට්ටිය කරන් ජෝහර් එක බුදියගෙන ආපු සෙට් එක තමයි කියලා, හාන්සි වෙලා වැඩපෙන්නපු කට්ටිය තමයි කියලා කතා වෙනවා. ඒ බ්ලේම් එක විශේෂයෙන්ම එනවා සිද්ධාර්ථ මල්හෝත්‍ර කියන නළුවට. එයා කලින් මොඩල් කෙනෙක් විදියට ඇවිල්ලා කට්ටිය ගොඩක් හිතුවේ ඒ කාලේ මනීෂ් මල්හෝත්‍රගේ නෑදෑයෙක් කියලා. සිද්ධාර්ථ මල්හෝත්‍ර එහෙම නෙවෙයි, සර්නේම් එක සමාන වුණාට පස්සේ සිද්ධාර්ථ මල්හෝත්‍රට මොඩල් කෙනෙක් විදියට සාර්ථක වෙන්න බැරි වෙනවා. බැරි වුණාට පස්සේ එයා එනවා කරන් ජෝහර්ගේ ධර්ම ප්‍රොඩක්ෂන්ස් එකට ඇවිල්ලා අසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදියට සම්බන්ධ වෙනවා. මයි නේම් ඉස් ඛාන් එකේ අසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදියට සිද්ධාර්ථ මල්හෝත්‍ර වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ ස්ටුඩන්ට් ඔෆ් දිය ෆිල්ම් එකෙන් තමයි සිද්ධාර්ථ මල්හෝත්‍ර නළුවෙක් විදියට ආවේ. කොල්ල හැඩ කොල්ලෙක්. ඒක අපි ඇත්තටම අවිවාදයෙන් පිළිගන්න ඕන. සිද්ධාර්ථ මල්හෝත්‍ර කියලා කියන්නේ බොහොම ලස්සන නළුවෙක්. නමුත් ඇක්ටිං වයිස් ගත්තාම නම් ඇත්තටම සිද්ධාර්ථ මල්හෝත්‍රට තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේ පහුගිය ගත වෙච්ච අවුරුදු ගාන ඇතුළතත් මම හිතන්නේ නැහැම ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා කියලා. ඒක්විලන් ෆිල්ම් එකට මං ආසයි. මර්ජාවන් කියලා ෆිල්ම් එකක් තියෙනක මම බල්ලා නැහැ. ඒක නිසා මම ගැන හරියට කමෙන්ට් එකක් දෙන්න දන්නේ නැහැ. නමුත් ඒක්විලන් එක නම් හොඳයි කියලා මම පිළිගන්නවා. නමුත් ඊට වඩා දේවල් කරන්න පුළුවන් නළු නිළිය හිටියා ඒගොල්ලන්ට සිද්ධාර්ථ මල්හෝත්‍ර තරම් චාන්ස් හම්බ වෙලා නැහැ. එතකොට ඇයි සිද්ධාර්ථ මල්හෝත්‍ර චාන්ස් හම්බ වෙන්නේ? එයාට අය හම්බ වෙන්නේ කරන් ජෝහර්ගේ තියෙන මැදිහත් වීම නිසා. ඒක හැමෝම දැන් දන්න කාරණයක් වෙලා තියෙනවා. රන්වීර් සිංටත් තනකට එන්න හේතු වුණේ කරන් ජෝහර් එක්ක හුදෙකලාව ගත කරපු මොහොතවල් හින්දයි කියලා කටිය කතා වෙන්නේ. ඊ හැම කෙනෙක්ගේම ටැලන්ට්ස් දිහා බලාගෙන යනකොට සුශාන් සිං රාජපුත් කරපු පොඩි වැඩ ටිකෙන් ලොකු පදාසයක් අල්ලලා තියෙනවා කියන එක පේන්න තියෙනවා. රන්වීර් සිංට යන බ්ලේම් එක තමයි සුශාන් සිං රාජපුත්ගෙන් හලන වැඩ ඔක්කොටම රන්වීර් සිං තමයි යෝජනා වෙලා තියෙන්නේ. සංජය ලීලා බන්සාලි ගෝලියෝන් කී රාස්ලීලා රාම්ලීලා ෆිල්ම් එකට, ඒ කියන්නේ සාමාන්‍ය දැන රාම්ලීලා ෆිල්ම් එකට, රන්වීර් සහ දීපිකා හිටපු රාම්ලීලා ෆිල්ම් එකට ඉස්සෙල්ලම තෝරගන්න ඉඳලා තියෙන්නේ සුශාන්තව. සුශාන්තව ඉල්ලගෙන, එතකොට සුශාන්ත යශ්රාජ් ෆිල්ම්ස් වල තමයි හිටියේ, ඒගොල්ලොත් එක ග්‍රිමන් සයින් කරලා ඉන්නේ. ගිහිල්ලා මට මේ ෆිල්ම් එකට හොඳ අලුත් කොල්ලෙක් දෙන්න කියලා බන්සාලි ඉල්ලුවාම කියලා තියෙනවා යශ්රාජ් එකෙන්. එයාව දෙන්න විදිහක් නැහැ අපිට, මොකද එයා අපිත් එක්ක මේ ඇග්‍රීමන්ට් සයින් කරලා තියෙන්නේ කියලා. හැබැයි ඒ කරලා බන්සාලට දෙන්නේ යශ්රාජ් එක්ක ඇග්‍රීමන්ට් සයින් කරලාම ඉන්න තවත් නළුවෙක් වෙච්ච රන්වීර් සිංහ. එතකොට එහෙම කරන්නේ ඇයි? ඒ කියන්නේ කරන් ජෝහර් යශ්රාජ් ෆිල්ම්ස්ලට කියලා තියෙනවා, මොකද ආදිත්‍ය චෝප්‍රයාගේ හොඳ මිත්‍රයෙක්, ඒගොල්ලන්ට කියලා තියෙනවා මෙයාට වැඩ දෙන්න එපායි කියලා, මේ එයාට එන වැඩ ඔක්කොම හලන්නේ කියලා. ඒ කතන්දරේ තමයි දැන් යන්නේ. ඒ කියන්නේ සුශාන් සිං රාජ්පුත් මෙහෙම කැපිල්ලක් දාන්න හේතුව වෙන්න පුළුවන් සුශාන් සිං රාජ්පුත් කරන් ජෝහර් එක නිදාගන්න හිතුවේ නැති එක, නිදාගන්න ඔෆර් එකක් ආවම ඒකට බැහැ කිව් එක. එහෙම වෙන්න පුළුවන් කියන එක දැන් කතා වෙනවා. ඒක ඇත්තට මෙහෙම වෙන්න ඇති. ඒකේට පරිගණීමක් විදිහට කරන් ජෝහර් පන්න පලි අරන් තියෙනවා. කොෆි විත් කරන් එකේදීත් සෝනම් කපූර් එහෙම උත්තර දෙද්දි සුශාන් සිං රාජ්පුත් ගැන හදේ රැපිඩ් ෆයර් එකදී ප්‍රශ්න කරනවා, කවුද? නෑ මං යක ෆිල්ම්කුත් බල්ල නෑ එහෙම කියලා කියනවා. කරන් ජෝහර් අමුතු හිනාවක් දානවා. දැන් ඒවා ඒ මොහොතේදී සමහර විට නෝමල් එක කරපු දේවල් වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නෙත් එක්ක ඒවා දැන් ලොකුවට හයිලයිට් වෙලා පේනවා. ආලියා බාත්තේගේ රැංගිල්ල ගැන ගොඩක් කට්ටිය කතා වෙනවා. පෞල්වාද කියන එක දැන් බොලිවුඩ් වල හොඳටම වැඩි. ඒක නිසා එක නවත්තන්න ඕන කියන එක ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක මිනිස්සු බොලිවුඩ් වල ෆිල්ම්ස් වර්ජනය කරන්න පටන් ගන්න තියෙනවා. පෞල්වාද කියන එක ඇත්තටම කල්පනා කරලා බලද්දි ගොඩක් තියෙනවා බොලිවුඩ් වල. අරයාගේ පුතා, මෙයාගේ පුතා, අරයාගේ බාප්පගේ පුතා, මෙයාගේ නැන්දගේ පුතා, ඔය වගේ සිද්ධි තමයි ඇත්තටම නෙපොටිසම් කියන දේ හොඳටම ඔඩු දුවලා තියෙන්නේ. ඔය ඕන කෙනෙක් පහුගිය කාලේ ආපු අතිවහුතරයක් දෙනා සෙල්ෆ් මේඩ් කට්ටිය නෙවෙයි. ඉතින් ඔය ප්‍රශ්නත් එක්ක ජ්‍යෙෂ්ඨයන්ටත් ගැටලු වෙනවා. ෂාරුක් ඛාන්ටත් කේස් එකක් ඇවිත් තියෙනවා මේ වෙනකොට. ෂාරුක් ඛාන් අක්ෂේ කුමාරට එන්න දුන්නේ නැහැ කියලා කියනවා. ඒක ඇත්ත වෙන්නත් ඇති. අක්ෂේ කුමාරට අදටත් කිසිම සම්මානයක් ලැබිලා නැහැ. අක්ෂේ කුමාරට මේ වෙනකන් සම්මානම් ලැබෙලා නැහැ. හරියට හොලිවුඩ් වල විල් ස්මිත් වගේ, ජොනි ඩෙප් වගේ, එතකොට ඒ වගේ බොහොම ජාත්‍යන්තර නළු, ඒගොල්ලන්ට තාමත් ඔස්කර් එකක් හම්බ වෙලා නැහැ. ඒ වගේ අක්ෂේ කුමාරුත් ගොඩක් හොඳ වැඩ කරලා තියෙනවා. කාලයක් ජෝක් පැත්තට එක පාර බර වුණා, අපේ අර විජයනන් සිරි මහත්මයාට සිද්ධ වුණා වගේ එකක් හොඳට කරාට පස්සේ දිගට මේවා පැත්තට ගිහිල්ලා වෙනම සයිඩ් එකකට ගියා. නමුත් මෑත කාලයේ මං හිතන්නේ ගොඩක් හොඳ, ඉතාම හොඳ ෆිල්ම්ස් ටිකක් අක්ෂය කුමාර කරා. පෑඩ් මෑන්, රස්ටම්, තොර මිෂන් මංගල් වගේ ෆිල්ම්ස්, ඒවා ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ඒ කරලත් කිසිම රෙකග්නිෂන් එකක් හම්බ වෙන්නේ නැහැ අක්ෂය කුමාරට. අක්ෂය කුමාරට ඒ කාලෙම කැපිල්ල දැම්මේ ෂාරුක් ඛාන් කියලා තමයි කට්ටිය කියන්නේ. ගිය අවුරුද්දේ තිබිච්ච ෆිල්ම් ෆෑ එක ගත්තාම, ඒ කියන්නේ ගිය අවුරුද්දේ ආපු ෆිල්ම්ස් වෙනුවෙන් මේ අවුරුද්දේ තිබිච්ච ෆිල්ම් ෆෑ එක ගත්තාම එතනදිත් කට්ටි කතා අවශ්‍ය දේ තමයි චිචෝරය වගේ ෆිල්ම් එකකට කිසිම රෙකග්නිෂන් එකක් නැහැ. නමුත් ගලි බෝයි වගේ ෆිල්ම් එකකට අවෝඩ්ස් 13ක් හම්බ වෙනවා ෆිල්ම් ෆෑ ඉතිහාසයේ එක ෆිල්ම් එකක් විසින් දිනාගත්ත වැඩිම අවෝඩ්ස් ප්‍රමාණය. ගලි බෝයි කියන්නේ හොඳ ෆිල්ම් එකක් තමයි. නමුත් ගලි බෝයි කියලා කියන්නේ එහෙම අවෝඩ්ස් 13ක් හම්බ වෙන තරම් හොඳ ෆිල්ම් එකක් නෙවෙයි. එතන අක්ෂය කුමාරගේ ෆිල්ම් එකක් තිබුණා කේසරී කියලා, ඉන්දියාවේ ඉතිහාස කතාව පාදක කරගෙන කරපු ෆිල්ම් එකක්. අක්ෂය කුමාර බොහොම ලොකු රැවුලක් ඒකට දාගෙන ඉන්නවා ඒ රෝල් එක කරන්න. කේසරී කියලා ෆිල්ම් එකක්. ඒකටත් කිසිම රෙකග්නිෂන් එකක් නැහැ. වසරේ හොඳම ගීතය කියන එකට විතරයි ඒකට හම්බුනේ. ඒ අරෙන්න කිසිම දෙයක් ලැබිලා නැහැ කේසරී ෆිල්ම් එකටත්. චිචෝර එකට කිසිම රෙකග්නිෂන් එකක් නැහැ. ඉතින් ඔය වගේ ප්‍රශ්නත් එක්ක අර ෆිල්ම් එකට ගලි බෝයි එකට ඔක්කොම හම්බ වෙන්න හේතුව තමයි කරන් ජෝහර්ගේ මැදිහත් වීම. එතන තියෙන්නේ ෆිල්ම් ෆෙයා බෝඩ් එකේ, ජජ් බෝඩ් එකේ කරන් ජෝහර් තමන්ගේ ඒකාධිකාරය පවත්වපු එක. කොෆි විත් කරන් එකේ සීසන් 5 එකේ එපිසෝඩ් එකක් තියෙනවා කංගනා රනෝට් එනවා සයිෆ් අලි ඛාන් එක. එතනදී මෙයා කියනවා, කංගනා රනෝට් කියනවා, කවදා හරි මගේ ජීවිතය ගැන බයෝපික් එකක් කරොත් එහෙම කරන් ඔයාගේ රෝල් එකත් ඒ ෆිල්ම් එකේ තියෙනවා. ඔයා තමයි බොලිවුඩ් බිගී විදිහට රඟපාන්නේ. ඒ කියන්නේ මූවි මාෆියයක රන් කරන බොලිවුඩලින් බොස් විදිහට රන් කර මේ රඟපාන්න ගන්නවා ඔයාගේ රෝල් එක මගේ බයෝපික් එකේ නිරූපණය කරනවා කියලා එහෙම කතන්දරයක් කියනවා. කංගනා ආපු කාලේ කංගනාට ඉංග්‍රීසි බෑයි කියලා කරන් ජෝහර් හිනා වෙලා තියෙනවා. කරන් ජෝහර් කියලා කියන්නේ මේ කොෆි විත් කරන් එක බොහොම හිනා වෙලා කරාට, වචන බොහොම ලස්සනට භාවිතා කළාට, බොහොම චතුර ලෙස ඉංග්‍රීසි කතා කරාට, බොහොම ලස්සනට වදන් ලිව්වට කරන් ජෝහර් කියලා කියන්නේ ඇතුළාන්තයෙන් එහෙම හොඳ මනුස්සෙක් නෙවෙයි. ඒක මේ ප්‍රශ්නෙත් එක්ක ගොඩක් එළි වෙන්න ගත්තා. ඒක නිසා තමයි මම කියන්නේ මෙතනින් එහාට බොයිකොට් බොලිවුඩ් කියන මූවමන්ට් එකක් ඇවිත් තියෙනවා, බොලිවුඩ් නවත්තන්න ඕන කියලා. විශේෂයෙන්ම නෙපොටිසම් කියන දේ, පෞල්වාද කියන එක නවත්තන්න ඕන, මේ පුද්ගලයන් ඉන්වෝල්ව් වෙන ෆිල්ම්ස් ඔක්කොම බලන්නේ නැහැ කියන දඬ. නෙට්ෆ්ලික්ස් එකේ මේ වෙනකොට ධර්ම ප්‍රොඩක්ෂන්ස්ෙන් කරපු කුච් කුච් හෝතා හේ, එතකොට කල් හෝනා හෝ, ඒ වගේ කබි කුෂ කබිගම් වගේ ෂාරුක් ඛාන්ගේ ජීවිතය ගත්තත් බොහොම අයිකොනික් ෆිල්ම්ස් ටික මේ වෙනකොට නෙට්ෆ්ලික්ස් එකට දාලා තියෙන්නේ. ආයි මූවමන්ට් එකක් ඇවිත් තියෙනවා නෙට්ෆ්ලික්ස් එකෙන් ඒ ෆිල්ම්ස් ඔක්කොම රේටිංස් බස්සමු කියලා. රේටිංස් අඩු වුණොත් ඔක්කොම ඩිස්ලයික් කරගෙන 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 ගියොත් එහෙම නෙට්ෆ්ලික්ස් එකෙන් ඒ ෆිල්ම්ස් ටික අයින් කරලා දානවා. ඉතින් ඒකත් එක්ක ඔය වගේ ගොඩක් කතන්දර ඇවිත් තියෙනවා. මේ හැම කෙනෙක්ම සුශාන්ත් සිං රාජ්පුත්ට සිද්ධ වෙච්ච අසාධාරණය වෙනුවෙන් තමයි මේ කතා කරමින් ඉන්නේ. එතකොට සුශාන්ත්ගේ ෆිල්ම් එකක් එන්න තියෙනවා දිල් බෙචාරා කියලා. මේ වෙනකොට මේක මේ පොඩ්කාස්ට් එක පබ්ලිෂ් වෙනකොට ඒ ෆිල්ම් එක ඇවිත් තියෙන්නේ. ඒ ගැන මං පස්සේ දවසක කතා කරන්නම්. ඒ ෆිල්ම් එක සම්බන්ධයෙන් ෆෝල්ට් ඉන් ආ ස්ටාර්ස් ජෝන් ග්‍රීන්ගේ නවල් එක ඇසුරෙන් තමයි ෆිල්ම් එක කරලා තියෙන්නේ. ඉතින් ඒක ඔෆිෂියල් රීමේක් එකක්, කලින් කරපු ෆිල්ම් එක ඉංග්ලිෂ් ෆිල්ම් එකේම ඔෆිෂියල් රීමේක් එකක්. ඒක තමයි සුශාන්ත්ගේ අන්තිම රංගනය වෙලා තියෙන්නේ. මිනිස්සු සුශාන්ත දක්වන්න ඕන ඒ තමන්ගේ ග්‍රැටිටියුඩ් එක, තමන්ගේ රෙස්පෙක්ට් එක දක්වන්න ඒ කරේ මොකද්ද? දිල් බෙචාරා ට්‍රේල් එකට හැම කෙනෙක්ම ලයික් කරන්න ගත්තා. එතකොට දැන් දිල් බෙචාරා ට්‍රේල් එක තමයි ලෝකේ YouTube එකේ මෝස්ට් ලයික්ඩ් මූවි ට්‍රේල් එක බවට පත් වෙලා තියෙන්නේ. මේනකොට ලයික්ස් ඇවිත් තියෙනවා. මීට කලින් මෝස්ට් ලයික්ඩ් YouTube ට්‍රේල් එක වෙලා තිබුණේ Avengers ට්‍රේල් එකක්. මෝස්ට් ලයික්ඩ් එක තිබුණේ එන් ගේම් ට්‍රේල් එක. මට මතක විදිහට ඉන්ෆිනිටි වෝ හරි එන් ගේම් හරි ඔය දෙකෙන් එකක් තමයි එන් ගේම් වෙන්න ඕන. ඔය දෙකෙන් එකක්, ඉන්ෆිනිටි වෝ හෝ එන් ගේම්, ඒ දෙකෙන් එකක් තමයි මෝස්ට් ලයික්ඩ් මූවි ට්‍රේලර් වෙලා තියෙන්නේ. දැන් මෝස්ට් ලයික් මූවි ට්‍රේල් එක තමයි දිල් බෙචාරා ට්‍රේල් එක. හැම රටකම වගේ ට්‍රෙන්ඩින් ආපු වීඩියෝ එකක්, ඒක ට්‍රේල් එකට සුශාන්තම රෙස්පෙක්ට් කිරීමක් විදිහට. මේක අහගෙන ඉන්නවා නම් කවුරු හරි, මම ඉල්ලීමක් කරනවා, ඒ දිල් බෙචාරා ට්‍රේල් එකට ගිහිල්ලා ඒ ට්‍රේල් එක සර්ච් කරලා අරගෙන ට්‍රේල් එකට ලයික් එකක් දාන්න කියලා. මොකද සුශාන්ත් වෙනුවෙන් අපිට, අපි ගොඩක් දුර ඉන්නේ, අපි දුරස්තයි. එයා දැන් කොහොමත් දුරස්තයි, නමුත් එයා ජීවත්ලා හිටියත් අපිට දුරස්තයි. ඒක නිසා දැන් නැති හින්දා කොහොමත් දුරස්තයි. අපිට කරන්න පුළුවන් දේ තමයි අර වගේ දෙයක් කරන එක. මොකද ඒතනින් ඒ රෙකෝඩ් එක දිගටම තිබ්බොත් එහෙම තව කාලයක් යනකම් අලුත් කරන්න වෙන්නේ නැහැ. එතකොට ඒක මොනියුමන්ට් එකක් විදිහට තියේවි, මයිල් ස්ටෝන් එකක් විදිහට තියේවි. මේකට මේ විදිහට ලයික්ස් වැටුනේ මෙන්න මේ හේතුව නිසා. මෙයාට සිද්ධ වෙච්ච අසාධාරණයට වෙනුවෙන් මිනිස්සු පෙළගැසිච්ච හින්දා තමයි මේ ලයික්ස් ප්‍රමාණය ආවේ. ඒකින් අපි සිම්බලයිස් කරන්න ඒ දේ කියන එක පෙන්වන්න පුළුවන්. මොකද ගැංනම් ස්ටයිල් සින්දුව ආපු දවසල මෝස්ට් වියුඩ් වීඩියෝ එක වෙලා තිබුණා. ඊට පස්සේ ඒක චාලිපුත් සහ විස් කලීෆා කියන සියූ අගේන් සින්දුව ආපු ගමන් ඒක ඩීත්‍රෝන් වුණා. ඊට පස්සේ සියූ අගේන් සින්දුව මෝස්ට් වියුඩ් YouTube වීඩියෝ කරලා තිබුණා. හැබැයි දවස් 10කට වගේ, ඒත් හේතු වුණේ පෝල් වෝකගේ මරණය, දවස් මං සතියකමාරක් වගේ දවස් 10කට විතර පස්සේ දෙස්පසීතෝ සින්දුව ඇල්ලුවා. දැන් දෙස්පසීතෝ එක තමයි ඉතාම ඉහළ ප්‍රමාණ 5 බිලියන් ගානක් පනලා තියෙන දැන් මෝස්ට් වියුඩ් YouTube වීඩියෝ වෙලා තියෙන්නේ. තව කාලයක් ගිහලා ඉවරලා තව අලුතෙන් පරම්පරාවක් ඉස්සරහට එනකොට, ආය අලුතෙන් ඊමේල් අකවුන්ට්ස් හැදෙනකොට, ආපහු ඕක වෙනස් වෙලා යාවි අලුත් පරම්පරාව ටික ටික YouTube එකට එනකොට, තව මොකක් හරි අලුත් වීඩියෝ එකක් ඇවිල්ලා ඒක ඩීත්‍රෝන වෙලා යාවි. ඒ අතරට මෝස්ට් ලයික්ඩ් වීඩියෝ එක විදිහට සුශාන්ත්ගේ වීඩියෝ එකක් දාලා තියෙන්නේ. මොකද ඔයගොල්ලෝ ලයික් කරලා නැත්නම් ගිහිල්ලා ඒ වීඩියෝ එක ලයික් කරන්න, දිල් බෙචාරා ට්‍රේල් එක. අපිට ඇත්තටම සුශාන්ත් වෙනුවෙන් කරන්න පුළුවන් දේ ඒක තමයි. සමහරුගේ මොකද්ද මේ ඉන්දියන් මේ නළුවෙක් එච්චන මෙච්චන රන්නේ, මොකද්ද මේ අපිට ඕකින් ලැබෙන සෙතේ, ඉතින් අපිට පාන්ද, මොකෙද්ද මේ, අපි දන්නෙත් නැහැ, ඔගේ ෆිල්ම් බල්ලත් නැහැ, ඔහොම කියලා වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉන්දියාවේ විතරක් නෙමෙයි ওই ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ. කැපිලි කිට්ලි කියන දේවල් Tamanට අවස්ථාව ලැබෙන්නේ නැතිව ඉන්දියාවේ විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ, මේ ලංකාවත් ওই දේම සිද්ධ වෙනවා. ඒක මේ ෆිල්ම් වල විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ලංකාවේ හැම තැනකම, හැම ඔෆිස් එකකම, හැම ඉන්ස්ටිටියුට් එකකම, හැම ස්කෝල් එකකම, හැම තැනකම කැපිල්ල කියන දේ තියෙනවා. ඔයගොල්ලෝ ඉස්කෝල යන කාලේ ඒ කැපිලි වැටලා නැද්ද ඔයගොල්ලන්ට? ඔයගොල්ලන්ට ලැබෙන තිබිච්ච දේවල් නැති වෙලා නැද්ද? මට එහෙම වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට එහෙම සිද්ධ වෙච්ච යාළුවෝ නැද්ද? මට එහෙම යාළුවෝ ඉන්නවා. ඔයගොල්ලන්ගේ වර්ක් ප්ලේස් එකේ සමහරවිට ප්‍රමෝෂන් හම්බ වෙන්නේ නැතුව එකම තැන ඕනකමින්ම පල් කරලා දාන සමහර දක්ෂතා පරිපූර්ණ මිනිස්සු නැද්ද? ඉන්නවා. ඇයිතොර ඒගොල්ලන් එක තැන පල් කරන්නේ? පලිගැනීම. ඇයි එහෙම කරන්නේ? කැපිල්ල. ඒවට හේතු දන්නේ නැහැ. එහෙම වෙන්න හේතු දන්නේ නැහැ. ඉතින් ඒක කොහෙටත් පොදුයි. ඒක ඉන්දියාවටත් පොදුයි, ලංකාවටත් පොදුයි, මුළු ලෝකෙටම පොදුයි, ලෝකෙ හැම ෆීල්ඩ් එකටම පොදුයි. ඒක නිසා මම හිතන්නේ සුශාන්ත්ගේ සිද්ධ වෙච්ච මේ කාරදරයත් එක්ක, සුශාන්ත සිද්ධ වෙච්ච ප්‍රශ්නයත් එක්ක අපි అలර්ට් වෙන්න ඕන දේ තමයි අපිටත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. අපිටත් ඕන තරම් කැපිලිනවා. නමුත් දැනගන්න ඕන අපි ඔළුව කෙලින් තියාගෙන ඉන්න. ඉස්සෙල්ලා මං ආලියා බාත් ගැන කිව්වනේ. ඒක නිසා සුශාන්ත්ගේ කන්ස්පිරසි එක ගැන කියද්දී ආලියා බාත්ගේ තාත්තා මහේෂ් බාත් ගැනත් කතා නොකර බෑ. මොකද මහේෂ් බාත් කියලා කියන්නේ හොඳ මිනිස්සෙක් නෙවෙයි. මහේෂ් බාත් යාළුවෝ ඇඳලා තියෙනවා අන්තිමට සුශාන්ත් යාළු වෙලා හිටපු ගෑන් ළමයත් එක්ක. එතකොට ඒ තිබිච්ච අෆෙයාර් එක දරාගන්න බැරුව මහේෂ් බාත් විසින් සුශාන්ත් සිංහ රාජ්පුත්ව මැරුවා කියලා එක චෝදනාවක්කුත් එල්ල වෙනවා. එහෙම ගත්තොත් එහෙම ඒකත් එක තුනම ආලියා බාත්ට ඉතින් අනාගතයක් නෑ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් කතන්දර ගොඩක් තියෙනවා, තාමත් එලි වෙලා නෑ මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉස්සරහටත් තව විස්තර එලි වේවි. ඇත්තරම තාමත් මම ෂොක් වෙලා ඉන සිද්ධියක් මේ සුශාන්ත්ගේ ප්‍රශ්නය. තාමත් එක හිතෙන් මට බැහැර කරගන්න ගොඩක් අමාරුයි. ඒ වුණත් අපි මේ වගේ දේවල් අපිට සිද්ධ නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපේ ආගමානුකූලව අපි අදහන විදියට අනුව අපි සුශාන්ත හොඳ ජීවිතයක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඊළඟ ආත්මේවත් මේ වගේ දේවල් සිද්ධ වෙන්න එපා කියලා. මොකද හොඳ ටැලන්ටඩ් කොල්ලෙක්, හොඳ බුද්ධිමත් කොල්ලෙක් YouTube එකට ගිහිල්ලා සුශාන්ත් කැම්පස් වල ගිහිල්ලා කරපු ලෙක්චර්ස්, ඒ වගේම ස්පීචස් පුළුවන් නම් අහන්න. ඉතාම බුද්ධිමත් චරිතයක් සුශාන්ත. තිබිලා තිනවා ටුඩූ ලිස්ට් එකක්, බකට් ලිස්ට් එකක් තිබිලා තිනවා හීන 50ක් තිබිච්ච. ඒ හීන 50 තිබිච්ච ලිස්ට් එකේ එකක් තියෙනවා ඉන්දියාවේ ඉන්න ළමයින්ට නාසාකට ගිහිල්ලා හොඳ ස්පේස් එක්ස්ප්ලොරේෂන් එකකට යන්න පුළුවන්, හොඳ ස්පේස් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් විදිහේ ඉඩහසරක් ලබා දෙන්න ඕන කියලා. ළමයින්ට හොඳ අධ්‍යාපන ක්‍රමයක් ලබා දෙන්න ඕන කියලා. ළමයින්ට හොඳ සුබ සාධන ක්‍රම ටිකක් හදලා දෙන්න ඕන කියලා. ඉන්දියාව අප්ලිෆ්ට් කරන්න ඕන කියලා. මේ ගොඩක් දේවල් සුශාන්ත් ප්ලෑන් කරලා තිනවා. කවදා හරි මැරෙන්න කලින් මේ දේවල් කරන්න ඕන කියලා. දැන් ආපහු ටිකක් ඒ ටික රිෆර් කරන් යද්දි ඇත්තටම හරි දුකයි. මේ වගේ නළුවෙක් ඉන්න පුළුවන්ද? මේ වගේ කොල්ලෙක් ඉන්න පුළුවන්ද කියලා. ඉතින් මට හිතෙන්නේ සුශාන්ත ඉතාම අවාසනාවන්ත විදිහට ඒ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් ඒක අවොයිඩ් කරගන්න තිබුණාද නැද්ද කියන එක ගැන කියන මම තාම දන්නේ නැහැ. ඒ ගැන කියන මං අපොහසත්. නමුත් මේ මොහොතේදී තාමත් කන්ස්පිරසි එකක් මේ ඇවිත් තියෙන්නේ. කන්ස්පිරසි එකක් පවතිමින් තියෙන්නේ. දන්නේ නැහැ. ඉතින් මගේ මේ සම්බන්ධයෙන් මම දන්නත් සහ මම මට හිතෙන දේවල් ටික තමයි මම මේ කයියක් විදිහට ගහලා කියුවේ. මතක තියාගන්න, ප්‍රශ්නයක් ආවොත් සුයිසයිඩ් කරගන්න යන්න එපා. කතා කරන ඕන තරම් මිනිස්සු ඉන්නවා. විශ්වාසන්තම කතා කරන්න පුළුවන් මනුස්සයෙක්ට කතා කරන්න, එහෙමත් නැත්නම් තමුන් නොදන්නා තර්ඩ් පාටි මනුස්සයෙක් එක්ක කතා කරන්න. එහෙම වුණාම තමන්ගේ හිතට සැනසීමක් ලැබෙවි. නොදන්න මනුස්සයෙක් එක්ක පුළුවන් නම් කතා කරන්න, කවුන්සල කෙනෙක් වගේ කෙනෙක් ගාට යනවා නම් ඒ දේවල් කරන්න. සුයිසයිඩ් කරගන්න වගේ දේවල් වලට යන්න එපා. කැපිලි කෙටලි කියන දේවල් ජීවිතේට ගොඩක් ඒවි. ඒ දේවල් දරාගන්න, ඒ දේවල් තමයි අපිට පන්නරය ලබා දෙන්නේ. මම මේ විදිහට කතා කරන්නෙත්, මේ විදිහට මට කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නෙත් මට කැවිලි කෙටලි ආපු හින්දා. මේ මගේ සමස්ත සෝෂල් මීඩියා සිද්ධි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මට මේන් මීඩියා ඇතුලේ කැපිලි කෙටලි ආපු හින්දා. ඒක නිසා තමයි මට මාව පොලිෂ් කරගන්න චාන්ස් එක හම්බුනේ. ඒක නිසා කැපිලි කෙටලි කියන දේවල් තමයි අපේ සාර්ථකත්වයේ පඩිපෙළ කරගන්න ඕන ධනාත්මක චින්තන කතාවක් නෙවෙයි මම මගේ හිතර හිතිච්ච දේ කිව්වේ. ඉතින් සුශාන්ත්ගේ සිද්ධිය ගැන මට මේ මොහොතේදී කියන්න තියෙන නොයි ටික. ඉස්සරහට තව හිතුණොත් තවත් දේවල් ටිකක් කියන්න. තවත් දවසක හම්බෙමු.